AHMH අබේරත්න ඇමතුමා, ඔබතුමාට විනාඩි 19ක කාලයක් ලැබෙනවා.
ගරු කාරක සභා සභාපතිතුමියනි, ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව ලබා දීම පිළිබඳව. මම ඔබතුමියගේ අවධානය යොමු කරන්න කැමතියි. අපි දැන් දවස් 3කට කලින් පළාත් පාලන මැතිවරණයට අදාළ විශේෂ විධිවිධාන කෙටුම්පත් සම්මත කරගත්තා. ඒ වෙලාවේදී ප්‍රශ්නයක් මතුවුණා අපේ විපක්ෂයේ හිතවතුන්ගේ පැත්තෙන්. මේ මැතිවරණය කඩිනමින් තියන්න එපා, මේ අයවැය විවාදයට සම්බන්ධ වෙන්න ඕනේ, ඒ වගේ කතාවක්. හැබැයි අද විපක්ෂයේ ආසන දිහා බලනකොට දැම්මම මැතිවරණ කැම්පේන් එක ආරම්භ කරලද කියලා හිතෙනවා. ගරු සභාපතිතුමියනි, කොහොම වුණත් කමක් නැහැ. ඒ කාරණයක් මතක් කරමින් මම කැමතියි මේ 2025 සඳහා ඉදිරිපත් කරපු අයවැයට අදාළ කරුණු කීපයක් ඉදිරිපත් කරන්න. අද උදේ අපට අහන්න ලැබුණා ඊයේ දවසේ සිදු වුණු අවාසනාවන්ත සිදුවීම් පිළිබඳව. ඒ ගැනත් යමක් කියන්න ඕනේ. මේ පාතාලි ක්‍රියාකාරකම් පිළිබඳව දිගින් දිගට සාකච්ඡා වුණා. මම ඒ ගැන නෙමෙයි කියන්නේ. හැබැයි ගරු සභාපතිතුමියනි, මම හිතනවා මේ අධිකරණයේ සිදු වුණු අවාසනාවන්ත සිදුවීම වෙඩි තැබීම නිසා ඊට කලින් දවසේ මිද්දෙනේ සිදු වුණු ත්‍රිත්ව ඝාතනය පිළිබඳ සාකච්ඡාව යට වුණාද කියලා. මේ වගේම බැරෑරුම සිදුවීමක් තොරේ සිදුවීම පිළිබඳවත් මම හිතන්නේ මහජන ආරක්ෂක ඇමතිතුමා විශේෂ අවධානය යොමු කළ යුතුයි කියලා මම විශ්වාස කරනවා. අර මහාචාර්ය ලියනගේ අමරකීර්ති ඇමතිතුමාගේ නවකතාවක් තියෙනවා, මේ රතු ඉරි ඇඳි යත කියලා. මේ කතාව මතක් වුණා මේ සිදුවීම් දිහා බලනකොට. ගරු සභාපතිතුමිය, කොමුණත් ඊට වඩා දිගට මම ඒ ගැන කතා කරන්න යන්නේ. මේ ඉදිරිපත් කරපු අයවැය අපි දකින්නේ සාමාන්‍ය ජනතාව ඉලක්ක කරගත් අයවැයක්. විශේෂයෙන්ම වෘත්තීය සමිති සහිත ජන කණ්ඩායම් වලට, වෘත්තීය කණ්ඩායම් වලට තමන්ගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න ඒ තමන්ගේ යූනියන් හරහා, වෘත්තීය සමිති හරහා අවස්ථාව තියෙනවා. ඒගොල්ලන්ට ඔවුන්ගේ ඉල්ලීම් ඉටු කරලා තියෙනවා. වගේම වෘත්තීය සමිති නැති ජනතාව සඳහාත්, විවිධ සමාජ කණ්ඩායම් සඳහාත් මේ අයවැයේදී විශේෂ අවධානයක් යොමු කරලා තියෙන බව ඉතාම පැහැදිලි කාරණයක්. උදාහරණයක් හැටියට මේ ත්‍රිපෝෂ වැඩසටහන 2023 වර්ෂයේ රුපියල් බිලියන 1.3, ඒ කියන්නේ මිලියන 1306යි. 2024 බිලියන 1.7, 2025 මේ අයවැයේදී මේ ත්‍රිපෝෂ වැඩසටහන සඳහා රුපියල් බිලියන 5ක් වෙන් කරලා තියෙනවා. මිලියන 5000ක් මේ වැඩසටහන් නවත්වයි. මේ වගේ සහනයක් ලැබෙන අයට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. එහෙම විවිධ සංවාද අපි දැක්කා. හැබැයි ඒ සංවාද සියල්ල බොරු කරමින් රුපියල් බිලියන 5ක් ඒ වෙනුවෙන් වෙන් කරලා තියෙනවා. අපි දැක්ක පහුගිය දවස්වල වාර්තා වුණා සෞඛ්‍ය අංශවලින් දරූපත් අඩුවීම සාමාන්‍යයෙන් වාර්ෂිකව 50,000කින් පමණ අඩුවීමක් තිබුණා. අපි මොනතරම් සෞඛ්‍ය සේවය ගැන කතා කළත් වාර්ෂිකව දරූපත් 50,000කට ආසන්න ප්‍රමාණයක් අඩු වෙලා තිබුණා. ජනතාවගේ ආර්ථිකය බිඳවැටීමත් එක්ක ඇති වුණු මේ තත්ත්වය. එතකොට මෙන්න මේ වගේ ක්‍රියාකාරකම් වගින් අපි හිතනවා සාමාන්‍ය ජන ජීවිතයේ ශක්තිය, ආර්ථික ශක්තිය වැඩිකරන්න අපට අවස්ථාව ලැබෙනවා කියලා. ඉතාම අසීරු තත්වයක, දුෂ්කර අඩියක ඉන්න ජනතාවට මේ සහන විශේෂ සහන හැටියට සලකන්න පුළුවන්. මේ වැඩිවීම පෙර වර්ෂයට සාපේක්ෂව 194%කට වැඩි, 200%කට ආසන්නයි. ඒ වගේම තමයි ගර්භණී මව්වරුන්ට 265,000ක් පමණ ගර්භණී මව්වරුන්ට පෝෂණීය ආහාර මල්ලක්, පෝෂ්‍යදායක ආහාර මල්ලක් ලබා දීමට කටයුතු කරලා තියෙනවා. විසිතුනේ බිලියන 3යි 24 බිලියන 5.4යි රුපියල් වලින් මේ අයවැයේදී බිලියන 7.5ක් වෙන් කරලා තියෙන මං අර කීවේ වෘත්තීය සමිති නැති ප්‍රජාව වෙනුවෙන් කරන මේ වියදම් ඔවුන් වෙනුවෙන් කරන මේ ප්‍රතිපාදන සැලසුම් විශේෂ අවධානයට ලක් කළ යුතු කාරණයක් හෙට අපි දකිනවා. ඒ වගේම තමයි පෙරපාසල් දරුවන්ගේ උදේ ආහාරය සඳහා 23.308යි 24.959යි 25 මිලියන 3200යි. එනිසා ඒක විශේෂත්වයක්. ඒතොර මේ ගැබිනි මව්වරුන්ට කුඩා දරුවන්ට පෙරපාසල් දරුවන්ට ඔවුන්ගේ පෝෂණය සඳහා විශේෂ අවධානයක් යොමු කරපු අයවැයක් හැටියට තමයි මේ අයවැය හඳුන්වන්න පුළුවන්කම තියෙන්නේ. ඒ වගේම තමයි අධ්‍යාපනය සඳහා මේ අයවැයෙන් වැඩි අවධානයක් යොමු කරලා තියෙනවා. සභාපතිතුමියනි, අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඇතුලේ අධ්‍යාපනය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරලා තිබුණා. සබුද්ධික දේශයක්, සබුද්ධික පුරවැසියෙක් වෙනුවෙන්, ඒ සබුද්ධික පුරවැසියා නිර්මාණය කිරීම වෙනුවෙන් මෙවර අයවැයෙන් විශේෂ අවධානයක් යොමු කරලා තියෙන බව අපට දකින්න පුළුවන්. උදාහරණ කීපයක් කියන්න කැමති. නොමිලේ පෙළපොත් වෙනුවෙන් රුපියල් බිලියන 15.5ක් වෙන් කරලා තියෙනවා. ගිය වසරේ බිලියන 4.5යි, ඊට කලින් අවුරුද්දේ ටිකක් වැඩි. පාසල් නිල ඇඳුම් සඳහා 23 බිලියන 2.5යි, 24 බිලියන 1යි, 25 බිලියන 6.4යි, 100%ක වැඩිවීමක්. පාසල් දරුවන්ට වෘත්තීය සමිති නැහැ. ඔවුන්ගේ නිහඬ හැඟීම් සතුටු කිරීම සඳහා, නැත්නම් ඔවුන්ට අවශ්‍ය සහන ලබා දීම සඳහා මේ අයවැයෙන් විශේෂ අවධානයක් යොමු කරලා තියෙනවා. ඒ වගේම පහවසර ශිෂ්‍යාධාරය බිලියන 0.95 මේ අයවැයෙන් අපි වෙන් කරලා තියෙනවා. ගිය වසරට සාපේක්ෂව 34%ක වැඩිවීමක්. ඒ වගේම තමයි විශ්වවිද්‍යාල සිසුන් සඳහා මහපොළ ශිෂ්‍යත්වය විශේෂ වැඩි කිරීමක් දකිනවා. මේක අපට හරි සතුටුයි. හේතුව මේ මහපොළ ශිෂ්‍යාධාර වැඩි කිරීමේ සතුට දැනෙන්නේ විශ්වවිද්‍යාලයේදී ආහාර වේලක් නැතුව ආහාර වේලක් ගන්න කොහොමද කියලා කල්පනා කරමින් වේල් ගණන් කුසගින්න හිටපු බනිස් ගෙඩියක් ගන්න බැරුව කැන්ටින් එකේ කාගේ හරි පිඟානකට අඩුවක් අරගෙන හොදි ටිකක් දාලා කාපු ශිෂ්‍යයන්ට ඒගොල්ලෝ වෙනුවෙන් මෙවර මහපොළ දීමනාව රුපියල් 5000 සිට 7500 දක්වා වැඩි කරලා ඒ වෙනුවෙන් රුපියල් බිලියන 4.6ක් ගිය අවුරුද්දේ බිලියන 2.2යි ඊට කලින් අවුරුද්දේ බිලියන 1.5යි මෙවර 4.6යි 100%ක ආසන්න වශයෙන් වැඩිවීමක්. එතකොට මෙන්න මේ අධ්‍යාපනය අපි හිතනම රටේ අනාගතයේ තීරණය කිරීමේදී තීරණාත්මක සාධකයක්. පෙරපාසලේ සිට එහෙම නැත්නම් මව්කුසේ සිට විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්වා මේ දරුවන්ගේ ජාතිය අනාගතය නිර්මාණය කරන දරුවන්ගේ උන්නතිය වෙනුවෙන් මේ අයවැයේදී විශේෂ අවධානයක් යොමු කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි, පෙරපාසල් ගුරුවරුන් සඳහා ගුරු අභිමානී දීමනා සඳහා 100%130% වර්ධනයකින් මෙවර ප්‍රතිපාදන වෙන් කරලා තියෙනවා. ඒ නිසා මේ අයවැය සාමාන්‍ය ජනතාව කේන්ද්‍ර කරගත්ත අයවැය. නම පිළිබඳව ප්‍රශ්නය ආවා අපේ විපක්ෂ හිතවතුන්ගෙන්. නම කුමක් වුවත් මේ අයවැය ඇතුලේ සාමාන්‍ය ජනතාවට විශේෂ සහන සලසපු බව සඳහන් කරන්න ඕනේ. නම පිළිබඳව ලාල්කාන්ත ඇමතිතුමා උදේ ඉතාම හොඳ පැහැදිලි කිරීමක් කළා. ඒ විතරක් නෙමෙයි, පාසල් දරුවන්ට නොමිලේ වාර ප්‍රවේශපත් ලබා දීම සීසන් සඳහා බිලියන 11.5ක් වෙන් කරලා තියෙනවා. පහුගිය කාලේ සතියන්ත දවස්වල වාර ප්‍රවේශපත්‍ර ගත්තේ නැහැ බස් වලට. දැනටත් සමහර තැන්වල බස් රථ නවත්තන්නේ නැතුව යනවා. ඒක නතර කිරීම සඳහා මෙවර අපි කටයුතු කරනවා විශේෂයෙන් වාර ප්‍රවේශ පත්‍ර සඳහා 147ක වැඩිවීමක් ගිය අවුරුද්දට වැඩිය තියෙනවා. දහම් පාසල්වල ගුරුවරුන්ට තවත් විවිධ කණ්ඩායම් ඉන්නවා. මම මේ හැම එකක්ම දිගට සඳහන් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් අපේ මේ අයවැය යෝජනාවලිය තුලින් නිහඬව ඕනෑම දුකක් දරාගන්න මේ රටේ පුරවැසියන්ට ඔවුන් ගැන හිතලා වැඩි අවධානයක් යොමු කරු බව තමයි සඳහන් කරන්න තියෙන්නේ. එවැගේම අස්වැසුම් මුදල් ප්‍රදානය ගත්තොත් ජීවත් වීම සඳහා තමන්ට ප්‍රමාණවත් ආදායමක් උපයා ගන්න බැරි ප්‍රජාවට මේ තෝරා ගැනීම සම්බන්ධ විවිධ අදහස් තියෙනවා. ඒවා සමහර අවස්ථාවල ඉතා සාධාරණ බවත් පේනවා, සමහර අවස්ථාවල එහෙම නොවන බවත් තියෙනවා. තෝරා ගැනීමේ ගැටලු තිබුණත් මේ අස්වැසුම හිමිකරුවන් සඳහා, අස්වැසුම ලාභීන් සඳහා රුපියල් බිලියන 232.5ක් ගිය වසරට සාපේක්ෂව 91%ක වැඩිවීමක් වෙන්නලා තියෙනවා. ඒ වගේම තමයි මේ අස්වැසුම ප්‍රදානය කරන අතරම ඔවුන් සාමාන්‍ය ආර්ථික ක්‍රියාවලියට සම්බන්ධ කර ගැනීම සඳහා කෘෂිකර්මාන්තය, ධීවර කර්මාන්තය, සත්ව පාලනය වගේ ක්ෂේත්‍ර සඳහා විශේෂ අවධානය යොමු කරපු අයවැයක්. සාමාන්‍ය ජනතාව යැපුම් මානසිකත්වයෙන් ගොඩගෙන නිෂ්පාදන ක්‍රියාවලියට දායක කර ගැනීමේ මෙහෙයුමක් මේ අයවැයෙන් ආරම්භ කරලා තියෙනවා කියන කාරණය සඳහන් කරන්න ඕනේ ගරු සභාපතිතුමනි. එවගේම අනාගත ශ්‍රී ලංකාව ගොඩනැගීමේදී අපි නිෂ්පාදන ආර්ථිකයකට යා යුතු බව අපි පිළිගන්නවා. ඒ නිෂ්පාදන ආර්ථිකයකට යාම සඳහා තමයි මේ පදනම මේ අයවැයෙන් ඉදිරිපත් කරලා තියෙන්නේ. මෙහිදී විශ්‍රාමිකයන්ට, රාජ්‍ය සේවකයන්ට මේ හැමෝටම මේ අයවැයෙන් විශාල වශයෙන් සහන දීලා තියෙනවා. උදාහරණයක් ඇටියට අපනයන භෝග සඳහා ගොවීන්ට ආධාර කිරීම සඳහා, ඔවුන්ට සහන සැලසීම සඳහා රුපියල් බිලියනයක් වෙන් කරලා තියෙනවා. ගිය අවුරුද්දේ 0.174 0.198 මේ තිබුණ එක තමයි බිලියන දෙයක් වා වැඩි කරලා තියෙන්නේ. මේ නිසා බිඳ වැටුණු සාමාන්‍ය ජන ජීවිතය නගා සිටුවීම, අපි දන්නවා මේ රටේ ජනතාව අපට ජන වරමක් දුන්නේ මේ ආර්ථිකයේ බිඳ වැටලා, සමාජ ජීවිතයේ බිඳ වැටලා ඔවුන්ට ජීවත් වෙන්න බැරි තරමටම දුෂ්කරතා පැවති අවස්ථාවක. අර විරුද්ධ පක්ෂයෙන් කතා කරපු අපේ හිතවතුන් කීවා මේ සාමාන්‍ය ජනතාව අපි පිළිබඳව තියපු විශ්වාසය කඩලා තියෙනවා, උල්ලංඝනය කරලා තියෙනවා. අපේ පක්ෂවල හිටපු සමාජිකයන්ගේ ජීවිත පරිත්‍යාගවලට අපහාස කරලා තියෙනවා කියලා. ගරු සභාපතිතුමියනි, මේ අයවැයෙන් තමයි මේ රට වෙනස් කිරීම සඳහා ජීවිත පරිත්‍යාග කළ, මේ රටට ආදරය කරන ජනතාවට උපරිම සාධාරණීය ඉෂ්ට උනේ කියන කාරණය කලින් කතා කරපු අපේ පක්ෂයේ ගරු මන්ත්‍රීතුමාලා සඳහන් කළ ආකාරයටම මම සඳහන් කරන්නත් ඕනේ. ඒ වගේම තමයි සෞඛ්‍ය සම්පන්න පුරවැසියෙක් බිහි කිරීම අරමුණ කරගත්ත වැඩසටහනක් මේක ඉදිරිපත් කරලා තියෙනවා. හලාවත, අම්පාර, කෑගල්ල, මහනුවර, ත්‍රිකුණාමලය වගේ රෝහල්වල හදිසි ප්‍රතිකාරයක සඳහා රුපියල් බිලියන 1.5 කෝටි 150ක් වෙන් කරලා තියෙනවා. කොළඹින් පිටත රෝහල්වල ගුණාත්මක භාවය වර්ධනය කිරීම සඳහා ගුණාත්මක සෞඛ්‍ය සේවයක් ඒ ප්‍රදේශවලට සැපයීම සඳහා අවශ්‍ය කරන ක්‍රියාමාර්ග මේ අයවැය ඇතුළේ තියෙනවා. ඒ වගේම රෝගීන් සඳහා වගේම වෛද්‍යවරුන්ගේ පශ්චාත්පාදි පුහුණුව සඳහා රුපියල් බිලියන 2ක් මේ අයවැයෙන් වෙන් කරලා දෙනවා. අපි දැක්ක පහුගිය දවස්වල වැටුප් වැඩි කිරීම සම්බන්ධව යම් යම් දුක් ගැනවිලි ආවා. හැබැයි ඒ අතරම ඔවුන්ගේ පශ්චාත්පාදි සුදුසුකම් ලබා ගැනීම පුහුණුව සඳහා රුපියල් බිලියන 2ක් වෙන් කරලා තියෙනවා. අපි අර කලින් කතා කරපු පාසල් අධ්‍යාපනයට අදාළව සබුද්ධික පුරවැසියෙක් බිහි කිරීමේ මෙහෙයුමේදී පාසල් අධ්‍යාපනය වෙනුවෙන් රුපියල් බිලියන 456කුත්, විශ්වවිද්‍යාල අධ්‍යාපනය වෙනුවෙන් රුපියල් බිලියන 135කුත් වෙන් කරලා තියෙනවා. අලුත් විශ්වවිද්‍යාල පීඨ, වෙනත් පහසුකම් වැඩි දියුණු කිරීම අලුතෙන් ඉදිකිරීම වගේ කටයුතු සඳහා තමයි මේ ප්‍රතිපාදන වෙන් කරලා තියෙන්නේ. එතකොට මෙන්න මේ විදිහට සමස්ත ප්‍රජාව ඉලක්ක කරගත්ත වැඩසටහනක් මේ අයවැයෙන් අපි ඉදිරිපත් කරලා තියෙනවා. විපක්ෂයේ හිතවතුන්ට මේකට එකඟ නොවෙනවා කියනවා ඇරෙන්න මම හිතන්නේ වෙන වචනයක් නැහැ. ඒ නිසා ඔවුන්ගේ අදහස් දැක්වීම අපට තේරුම් ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි කරු සභාපතිතුමියනි, අපි දැක්කා කඩවත මීරිගම අධිවේගී මාර්ගය. මීරිගමින් එහාට තියෙනවා කුරුණෑගල දක්වා වැඩිපුර රථවාහන ගැවසෙන ප්‍රදේශයේ මේ කොටස ඉදි වෙලා නැහැ. ඉදිකලේ කවුද කියන එක සම්බන්ධවත් අපි පැහැදිලිව දන්නවා. මෙන්න මේ කඩවත මීරිගම මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉතුරු කොටසක් සම්පූර්ණ කිරීම සඳහා රුපියල් බිලියන 81.3ක් වෙන් කරලා තියෙනවා. මේ මාර්ගය හදපිකේ කිසිම ප්‍රයෝජනයක් තිබුණේ නැහැ කඩවත මීරිගම කොටස සම්පූර්ණ කරන්න නැතුව. ඊළඟට පොතුහැර ප්‍රමුක්කන දක්වා කොටස සඳහා රුපියල් බිලියන 34ක් වෙන් කරලා තියෙනවා. අපේ ආණ්ඩුව ආපුහම මේ ඔක්කොම නතර වෙයි, කඩා වැටෙයි, බිඳ වැටෙයි කියලා කීවට එහෙම වෙන්නේ නැහැ. අපි මේ කටයුතු ඉතාමත් හොඳින් අරපිරිමැස්මෙන් ඉදිරියට පවත්වාගෙන යනවා කියන කාරණය සඳහන් කරන්න ඕනේ. ඒ වගේම තමයි මම අර කලින් කීවා වගේ ගොවියට විතරක් නෙමෙයි ධීවරයට, කුරුඳු, රබර් වගේ භෝග අපනයන කරන ගොවීන්ට අවශ්‍ය කරන අනුග්‍රහය දැක්වීම සඳහා
ගරු ඇමතිතුමා තව විනාඩි දෙකක් කාලයක් පවතිනවා.
මේ අයවැයෙන් ඉඩකඩ දීලා තියෙනවා. මේ සියලු කණ්ඩායම් සඳහා මෙහෙම අනුග්‍රහය ලබා දුන්නේ ඇයි? අර කලින්ම දවසේ අපේ විපක්ෂෙන් සාකච්ඡාව ආරම්භ කරපු මන්ත්‍රීතුමා කිව්වා මේ ආගම පැටලිලා කියලා, ධම්මපදේයි බයිබලේයි පැටලිලා කියලා. නෑ, එහෙම වෙලා නෑ. සභාපතිතුමියනි, දීඝනිකායේ චක්කවර්ති සීහනාද සූත්‍රයේ මෙහෙම තියෙනවා. අදනානන් ධනේ අනුප්පදීයමානේ දාලිද්දියං වේපුල්ලං ගච්ඡති. දිලිඳු ජනතාවට, ධනේ නැති ජනතාවට ධනේ උත්පාදනය නොවනකොට දරිද්‍රතාව වැඩි වෙනවා. මේ ඩඩ්ලි සියස්ලා කියන්න කලින් මේක අග්ගඤ්ඤ සූත්‍රේ, මේ චක්කවර්ති සීහනාද සූත්‍රයේ තියෙන්නේ. දාලිද්දියේ වේපුල්ලං ගතේ අදින්නාදානං වේපුල්ලං ගච්ඡති. දරිද්‍රතාව වැඩි වුණාම හොරකම වැඩි වෙනවා. අදින්නාදානේ වේපුල්ලං ගතේ සත්‍යේ වේපුල්ලං ගච්ඡති. හොරකම වැඩුණාට පස්සේ අවියාවද භාවිතය වැඩි වෙනවා. අපිට ඒක හොඳට දකින්න පුළුවන් මේ වර්තමාන සිදුවීම් සහ අතීතයේ තමයි ඒවා ගොඩක්ම තිබුණේ. සත්‍යේ වේපුල්ලං ගතේ පාණාතිපාතෝ වේ, අවියාවද භාවිතය වැඩි වුණාම මරණ වැඩි වෙනවා. එතකොට මේක විෂම චක්‍රයක් හැටියට පැවතුණා. අන්නේ විෂම චක්‍රයේ බිඳ දැමීම සඳහා මෙවර අයවැයෙන් නිර්ධනීන්ට ධනය උත්පාදනය වෙන විදිහේ සැලැස්මක් අපි හදලා තියෙනවා. ඒ වගේම තමයි සමහර අපේ විපක්ෂ මන්ත්‍රීවරු කනගාටු වුණා මේ ධනපතියන්ට දුන්නු අයවැයක් කියලා. ඔව්, අපි ධනපතියන් විනාශ කරමින් මේ ආර්ථිකයේ බිඳවට්ටන්නේ නැහැ. ඒගොල්ලොත් ඉන්න ඕනේ, ඒගොල්ලන්ට අවස්ථාව ඕන තරම් දීලා තියෙනවා. හැබැයි ධනය උත්පාදනය කරගන්න ශක්තියක් නැති ජනතාවට ඔවුන්ගේ ධනය උත්පාදනය කර ගැනීමේ අවස්ථාව අපි හදලා දීලා තියෙනවා. මම අවසන් කරනවා ගරු සභාපතිතුමනි, කෞටිල්‍ය ඇතුළු පෙරදිග අපේ නීති විශාරදයන්ගේ ප්‍රකාශයකින් හදලා තියෙනවා. මේ වගේ වැඩ කරනකොට කණ්ඩායම් ගණනාවක් එකක් ඉන්නවා, හරි විපක්ෂයේ. ඊළඟට මේ මණ්ඩල න්‍යාය කියලා එකක් තියෙනවා. මේ වගේ පෙරදිග දේශපාලන චින්තනයේ හරි ළඟට ඉන්නවා, හරි මිත්‍ර, විපක්ෂයේ මිතුරෝ විවිධ හඬ නගමින් විවිධ ආකාරයේ චෝදනා එල්ල කරමින් මේ වැඩසටහන වැළැක්වීම සඳහා අවතක්සේරුවට ලක් කරන්න. ඊළඟට ඉන්නවා හරි මිත්‍ර, මිත්‍ර සතුරගේ මිතුරගේ මිතුරෝ. සතුරා ඉන්නවා, සතුරගේ මිතුරා ඉන්නවා, සතුරගේ මිතුරගේ මිතුරෝ ඉන්නවා. දේශීය වශයෙන් සහ ජාත්‍යන්තර වශයෙන් එහෙම අය ඕන තරම් අපට හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම තව ඉන්නවා ආක්‍රන්ද කියලා එක්කෙනෙක්. මණ්ඩල න්‍යායේ විරුද්ධව හඬ නගනවා, විවිධ මාධ්‍ය සාකච්ඡා තියෙමින් වීමිල මදි දෙල්ල තිබුණා එහෙම කියනවා. ඊළඟට පාර්ශ්නීකාහ කියලා තව එක්කෙනෙක් ඉන්නවා, කකුලෙන් අදිනවා. ඒතොර මෙන්න මේ විදිහේ කණ්ඩායම් වලට මේ අයවැය පිළිබඳව වෙනත් විවේචනයක් නැහැ. මේ කියපු ආකාරයේ විවේචනයක් පමණයි තියෙන්නේ. ඒ නිසා මෙවර මේ රටේ සාමාන්‍ය ජනතාව වගේම සියලු කණ්ඩායම්, ව්‍යාපාරික ප්‍රජාව, මධ්‍යම පන්තිය මේ සියල්ල ඉලක්ක කරගත්ත දැවැන්ත අයවැයක් මේ අයවැය ක්‍රියාත්මක වීම තුළින් මේ රටේ අනාගතය වඩාත් සාධනීය තැනකට ගන්න පුළුවන් කියන කාරණේ සඳහන් කරමින් මම නිහඬ වෙනවා බොහොම ස්තුතියි.